සුකාපටිපදා කිප්පා විඤ්ඤාවයි කරන්නේ. එතකොට ඕගොල්ලෝ ළඟ කොලයක් ඇති, එල් ලකුර තියෙන කොලේ සුකාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. ඒ වගේම ඕගොල්ලෝ ළඟ තියෙනවා මේ තෙවිනි ප්‍රතිපදා සූත්‍රය. එතකොට තෙවිනි ප්‍රතිපදා සූත්‍රයේ තියෙන්නේ ඕගොල්ලෝ ළඟ කහපාට පොතේ පිටුව 21, අපිට ඕනේ 23 වෙනි පිටුව. එතකොට මේ 23 වෙනි පිටුවේ පහළට ගියොත් ඕගලන්ට පේනවා මානේ සුකාපටිපදා කිප්පා විඤ්ඤාණං කවර. මහණෙනි මේ සස්නේ මහන කාමයන්ගෙන් වෙන්ව, අකුසල දහමෙන් වෙන්ව, විතක්ක සහිතෝ, විචාර සහිතෝ, විවේකයෙන් උපන් ප්‍රීතියාසුක ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරන. එතකොට මේ විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද අවීංස. ඒ නෙක්ඛම්මේ සඳහා තමයි අපි අර 23 පොය කියන එක සිහි කරන්නේ. එතකොට මේ මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම සිත ගැළවිලා අපි මේ පළවෙනි ධානයේ ඉන්න ප්‍රීතිය සාධකෝ. එතකොට ඔගොල්ලෝ මේ ප්‍රීතියට සතුටුයි. හැබැයි ප්‍රීතිය ලබා ගැනීම සඳහා කමඨහනේ මිලක් ගෙවන්න වෙලා තියෙනවා. එයා හිතන්න ඕනේ කෙස්ලොම් ආදී වශයෙන්. මෙයා මේක මතක තියාගන්න ඕන. කෙස් කියලා කිව්වහම මල මුත්‍රා බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. එතකොට විතක්ක ਵਿਚාර කරන්න ඕනේ. අන්න ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. විතක්ක ਵਿਚාරයාගේ රූප සමය. මේක පහ වෙලා ගිහිල්ලා අධ්‍යාත්මී පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතක්ක රහිතෝ ਵਿਚාර රහිතෝ සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති දෙවිනි ධානයට පැමිණ වාසය කරනවා. එතකොට දෙවිනි ධානයේ ප්‍රීතිය තියෙනවා. ඒ ප්‍රීතිය කායිකව දැනෙනවා. යමක් කායිකව දැනෙනවා නම් තමන් ඒකට ඇලෙන්න පුළුවන් මේ කියන ආදීනවය තියෙනවා. එතකොට අන්නේ ආදීනවය දැකලා එයා ඒ ප්‍රීතියට විරාගයක් ඇති වෙනවා. ප්‍රීතියගේ විරාගයෙන් උපේක්ෂා ඇත්තේ සතිමත් වූ ඒ සුඛ විහාරයේක ආර්ය යම් පුබලෙක් පවසද්ද ඒ තුන්වෙනි ධානයට පැමිණ වාසය කරනවා. ඉතින් තුන්වෙනි ධානයේ මේ සුඛය කියන එක තියෙනවා. අපි කිව්වා මේ පටිච්චසමුප්පාදේ පුරු අවබෝධ වෙන්න ඔය සුඛය වැඩි වෙනවා. ඉතින් අපි සුඛයි සුඛයි කියලා කියනවා. හැබැයි මේ ලෝකේ හැමදාම තියෙන්නේ දුක්ඛය. එහෙමනම් සත්‍ය වූ දුක්ඛය දැම්මතුවේ මේ සුඛේ తాවකාලිකයි කියලා ගත්තාම ඒ සුඛයට අපි උපේක්ඛාවක් ඇති වෙනවා. එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ. මේකේ මේ සුඛයාගේ ප්‍රහාණය කැලම සොම්නස් දොම්නස් දෙක නැති වී යාමෙන් අදුක්කම සුඛ උපේක්ෂාව විසින් කල සතිපාරිශුද්ධ ඇති හතරෙනි ධානයට පැමිණ වාසය කරනවා. එතකොට මේ පුද්ගලයා මේ ශ්‍රද්ධා හිරියෝතප්ප විරිය ප්‍රඥා කියන සීක බලයන් ඇසුරු කරගෙනයි වාසය කරන්නේ. ඒක නිසා යාට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රය අදි මාත්‍රව පහළ වෙලා තියෙනවා. එතකොට මේ ෂාප් විදියට තියෙනවා බ්ලන්ට් නෙමෙයි. එතකොට පංචේන්ද්‍රයන්ගේ අදි මාත්‍රතාවයෙන් ආශ්‍රවක්ෂේ පිණිස ආනන්තරික මාර්ග සමාධියට ශීඝ්‍ර පැමිණෙනවා. මහන්නේ මේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤායයි කියලා. එතකොට සරියුත්ථමුරු ආශ්‍රව නැසී මේ ප්‍රතිපදාව භාවිතා කළා. ඒකට කියනවා සුඛාපටිපදා කියලා. මුගලන් හාමුදුරුව ආශ්‍රව නැසිකලේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාය. ඇයි ඒකට දුක්ඛාපටිපදා කියන්නේ? ඇයි මේකට සුඛාපටිපදා කියන්නේ? වේදනාවට සාපේක්ෂව සංස්කාර සුඛයි. දැන් වඩු වාසුන් නැහැ, වඩු වැඩ කරනකොට එයා මේ ලී කපනකොට එහෙම අතපය රිදෙනවා, වේදනාවද? අවේ වඩු වාසුන් නැහැ, වඩු කර්මාන්තයට කැමති. එවනා වේදනාවට සාපේක්ෂව සංස්කාර සුඛයි. එතකොට ඉතින් අපි මේ පින්වේ ප්‍රතිපදාව දැන් මේක කළාම මේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤාව අපි සාකච්ඡා කළේ. ඒකෙන් ඕගොල්ලෝ එනවා හතරවෙනි ධානය කියන එක, චතුත්ථ ධානය. ඉතින් ඔය චතුත්ථ ධානයට යන්න පුළුවන් ඕගලන්ට මේ ඩයග්‍රෑම් එකේ මේ ඇරෝ එකේ නුත් නේද? අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා අහුවාම හතරෙනි ධානයට එන්න පුළුවන්. තවත් ක්‍රමයක් කියන්න පුළුවන්. දැන් බලන්න සතර ආහාරයේ ඕගොල්ලෝ භාවනා තුනක් කළා. හතරෙනි භාවනාවකුත් තියෙන ඕම් බලගත්ු භාවනාව. ඒක කොහොමද කරන්නේ? මේ කබලින්කාර ආහාරය, රාග සල්ලීන් කරකෝල, මල මුත්‍රා අසුචිකානුවක විඥානේ වැස ගන්න සලස්වනවා. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ බබා වාගේ රූපයක්, ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. නැල්ල මනෝ මේ කායේ ඉන කාලණය වාගේ දුකයි. එහෙනම් පළවෙනි පාට උත්තර දෙකයි, ජාතියයි දුක්ඛයයි. ඉතින් මේ දුක්ඛය තමයි අපිට හැමදාම ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි මෝඩයා වගේ එක සුඛයි කියලා හිතනවා. අන්න මේ මෝඩ අවස්ථාව හොඳට විමසලා බලන්න. කොහොමද අපිට සුඛයක් සොම්නසක් ඇති වෙන්නේ? පාරේ යනකොට යම්කිසි මිනිහෙක් දැකලා ඒ මිනිහා නිසා සුඛයක් සොම්නසක් ඇති වෙනවනම් ඊළඟ පාර ඕගොල්ලෝ මේ මිනිහා දිහා බලනකොට ඒ මිනිහා හිටපු ඉරියව්වෙන් නිින්නත් තෝරන. ඒ වගේම ඕගලන්ගේ ඇහැ තිබිච්ච විදිහට තේින්නත් තෝරන. ඒක වෙන්නේ නැහැ නේද? අර මිනිහා යන්න යනවා. එතකොට එයා හිටියත් එයා ජරාවටපත් වෙනවා. ඕගලන්ගේ ඇහැ ජරාවටපත් වෙනවා. එහෙනම් ඇහැයි රූපයයි කියන දෙක එකහුව කරන්න බෑ. එතකොට දැන් දෙකක් එකහුව කරන්න බැරි නම් තමන් කල්පනා කරනවා කොහොමද තුනක් එකහුව කරන්නේ? මොකද්ද තුන කියන්නේ? ඇයි රූපයයි චක්කු විඥානයයි නේද? ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒක හරියට දැන් ඕගොල්ලෝ පාරේ යනකොට වම් පැත්තෙන් ඉතන ලස්සන කාන්තාවක් එනවා. එයා දිහා බලාගෙන ඉන්නකොට දකුණු පැත්තෙන් තව ලස්සන කෙනෙක් එනවා. එතකොට මෙයාගෙන් ගලවලා අතෙන්ට ගේන්න බෑ නේද? අන්න ඒ වගේ හිතන්න. දැන් ප්‍රඥාවන්තයාට පේනවා දෙකක් එකහුව කරන්න බැරි මම කොහොමද තුනක් චක්කු විඥානයෙත් මෙතෙන්ට ගේන්නේ? ඉතියෝක තමයි විවේක දස්සී පස්සේසු කියන්නේ. ඒක තේරුම් ගත්ත මනුස්සයා ඔය කාමයෙන් අයින් වෙලා එයා ධානයට යනවා. හොඳයි, අදින් අපි ඔය කරන්න හදන්නේ කරන්න බැරි වැඩක් නේ නේද? එක්කව කරන්න බැරි දෙයක් එක්කව කරන්න යනවා. ඒතකොට ඉතින් ඒ කියන්නේ ඒකට චේතනා කරා නම් ඔයගොල්ලෝ ලෙඩ වෙනවා කියන එක අහන්න දෙයක් නෑ වියාලි. අනිත් අතට ඔය වැඩේ කර කර ඉන්නවා නම් ඔයගොල්ලෝ ජරාවටපත් වෙනවා නේද? කෑමක් නම් කකා ඉඳ ජරාවටපත් වෙනවා. ඉතින් අර ඉස්සර වගේ රහ නැහැ. ඒක නිසා දෝමනස්ස. එහෙනම් දෙවි පාට උත්තර දෙකයි ජරාවයි දෝමනස්සයි. ඉතින් අපි කිව්ව කරන්න බැරි වැඩකටයි මේ චේතනා කරන්නේ. ඒක නිසා ලෙඩ වෙනවා, ව්‍යාධිය. ඒක නිසාම අපි ශෝක කරනවා. ඒ කියන්නේ දැන් ඔය 100 කෙනෙක් කියනවා පුතේ මං ඉස්සර මේ වහල් නැගලා උලුත් මාරු කරනවා කියලා. දැන් ඉතින් 100 මේ හැරමිටියක් අරගෙන යනවා. දැන් 100ගේ ගෙදර උළු කැටයක් ඇදුනහම 100 කල්පනා කරනවා ඉස්සර නම් මං මේ වහල් නැග්ගා උළු මාරු කළා මම මේක බයිනවා කියලා. ඉතින් දැන් 100ට වහල් නැග ගන්නත් බෑ. ඒ වගේම උළු කැටයක් මාරු කරන්න මිනිස්සෙක් හොයන්න ඇවිදින්න යන්නත් බෑ නේද? ඒතර 100 ශෝක කරනවන්නේ නේද? ඒතර එහෙනම් තුන්වෙනි පාට උත්තර දෙකයි ව්‍යාධියයි ශෝකයයි. ඉතින් ওই ලෙඩ හදන විඥානය. ඒක ලෙඩ විඥානයක් නේ නේද? ඒක මැරලා වැටෙනවා කියන එක ආන්න දෙයක් නෑ. උදාහරණයක් හෙට කියනවා නම් අපි හිතන්න අම්මා කෙනෙක් අසනීප වෙලා මේ ඔළුවත් බදාගෙන නිදාගෙන ඉන්නවා. එතකොට මේ දවල් 12 විතර එනකොට තමයි ගොඩා දරුවා මේ ඇඳ වටේ කැරකෙනවා. ඉතින් දැන් අම්මා යන්තම් ඔළුව උස්සලා බලනවා අනේ මේ ළමයා මේ ඇඳ වටේ කැරකෙන්නේ බඩගින්නේ කියලා ගිහලා මොනවාර ටිකක් රත් කරලා දෙන්න. දීලා අම්මා ඇඳට යනවා මෙයාට කන්න කියලා. මෙයා මේ කෑමත් එක සෙල්ලම් කරනවා. ඒ පාර තාත්තා ඉඳන් අහනවා මොකද කියලා. දැන් කියනවා මේ කෑම රස නැතියි කියලා. අම්මට ඇහුණා නම් තරහක් යනවා නේද? පත් කළා දුන්නා මන්දේද කියලා. හැබැයි වැඩේ තියෙන්නේ අර අම්මගේ ඔළුව කැක්කුමයි අරකයි මේකයි නිසා අම්මට අර හොද්ද ලුණු තියනවාද ආදි වශයෙන් බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒතකොට ඒක ලෙඩ ආද වැඩේ ලෙඩ වැඩේ නේ. ඒක මැරලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නෑ. ඉතින් ඒක නිසාම හඳාවැල පීම පරිදේවි. දැන් එහෙනම් ඔයගලන්ට පේනවා නේද මේ අපි කාරණා 8කට යටින් ඇවිල්ලා තිනවා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස ශෝක පරිදේව. ඉතින් උතෙන්ට ආවනම් ඕගොල්ලෝ ධර්මයේ අවබෝධයත් එක්ක ඒ හතරෙනි ධානයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි අර ඉස්සෙල්ලා කිව්වි අනිත්‍ය නම් දුක නම් කියලා නේද? ඒකයි මේකයි දෙකම එකයි කියලා තේරෙනවා. ඉතින් අපි කොයි ක්‍රමයකට හරි හතරෙනි ධානයට ගියා නම් අපි එතනින් එනවා සතරවෙනි සතිපට්ඨානිය කියන එක. ධම්මානුපස්සනාව. එතකොට මේ ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා. ඒතර බුදුහාමුදුරු සතර සතිපට්ඨානයේ සූත්‍රයේ පෙන්නනවා මේ පළවෙනියට තියෙන්නේ ওই පංච නීවරණ භාවනාව. ඒකේ බුදුහාමුදුරු පෙන්නනවා මේ කාමච්ඡන්දේ ඇති අවස්ථාවේදී ඇති බව දැනගන්න, නැති අවස්ථාවේදී නැති බව දැනගන්න. නැති කාමච්ඡන්දේ ඇති වෙන්නේ කොහොමද? ඇති වෙලා තියෙන කාමච්ඡන්දේ පහ කරන්නේ කොහොමද? පහකලා වූ කාමච්ඡන්දේ නැවත නූපදීන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම කියලා තථාගතයන් වහන්සේ ඒකේ සමුදය අස්තංගමයි බලන්නේ කියලා කියනවා. ඉතින් මේ භාවනාව අපි මේ වැඩසටහනෙදි කරන්නේ නැහැ. එයා අපි අද උදේ බැලුවා නේද අර පින්ඩෝලේ ඩයග්‍රෑම් එක කියලා සාත අසාත තිබුණේ. අන්න ඒක අපි ඉන්ටර්නෙට් එකේ දාලා තිනවා ඒකත් එක්ක ඕගලන්ට පස්සේ කාලෙක භාවනා කරන්න පුළුවන්. මේකේ කොටසක් අපි කළා. මතකද ඊයේ අපි අර වර්ණික සූත්‍රේ කාමච්ඡන්ද ව්‍යාපාද කියලා බැලුවේ නේ. ඊළඟට දෙවිලියට තියෙන්නේ ඔය රූප වේදනා සංඥා සංස්කාර විඥානවල ඒ සමුදය අස්තංගමේ බලන භාවනාව. ඉතින් ඒක ඕගොල්ලෝ කරානේ නේද පළවෙනි දවසේම සමාධි භාවනා සූත්‍රේ අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති කියලා බැලුවා නේද? රූපේ බැලුවා. වේදනාවක් බැලුවා. දැන් ඊයේත් බැලුවා නේ. සංඥාවෙත් බැලුවා. ඉතින් සංස්කාරෙත් බලන්න පුළුවන් විඥානෙත් බලන්න පුළුවන්. එතකොට ඊළඟට තුන්වැණියට තියෙන ආයතන පබ්බේ. ඒ ආයතන පබ්බේ පෙන්නනවා ඇහැ දැනගන්නවා රූපේ දැනගන්නවා. ඇහැ රූපය නිසා ඇතිවෙනව සංයෝජනීය දැනගන්නවා. කන දැනගන්නවා සද්දේ දැනගන්නවා. කනයි සත්‍යයයි නිසා ඇති වෙන සංයෝජනීය දැනගන්න. දැන් ඕගොල්ලෝ ඊයේ ඉගෙන ගත්ත පෝතලිය සූත්‍රයේ මේ පානාතිපාතේ වගේ දේවල් එහෙම සංයෝජන වෙයි එහෙම නිවර්ද වෙයි කියලා නේද? එතකොට මේ භාවනාවේ කොටසක් ඕගොල්ලෝ ඊයේ කළා පෝතලිය සූත්‍රයත් එක්ක. ඒකේ සම්පූර්ණ භාවනාව මේ වැඩසටහනේ කරෙන්නේ නැහැ. අපි අර ස්පෙෂල් වැඩසටහනක් කරනවා එක දවසක. ඒකේ ආයතන භාවනාව තමයි අපි ඔබ කරන්නේ. එතකොට හතරවෙනියට තියෙන සප්ත බොජ්ජංගේ. ඒ සප්ත බොජ්ජංගේ මම සූත්‍ර දේශනා දෙකක් කියන්නම්. එකක් තමයි සීල සූත්‍රය. ඕගොල්ලෝ ඊයේ කරපු සීල සූත්‍රය නෙමෙයි. බොජ්ජංග සංයුත්තේ තියෙන සීල සූත්‍රය. ඒකේ තථාගතයන් වහන්සේ පවසනවා මහණෙනි මේ සිල්වත් භික්ෂුවකට රාතන් වහන්සේ කෙනෙක්ගේ පස්සෙන් යනවයි අප උපස්ථාන කරනවයි මේ සියල්ලම වටිනවා. එතකොට එහෙම කියන්නේ රාතන් වහන්සේ ඒ භික්ෂුවට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය අහගෙන ගිහිල්ලා ඒ භික්ෂුව ඒක සිහි කරනවා. ඉතිපටි සංචික්කති කියලා කිව්වා. එහෙම සිහි කළාම යාට සති සම්පොජ්ජංගේ ඇති වෙන, භාවිතා වෙන, බෞලීකරණයටපත් වෙන, පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඕක නේද අපි මේ දවස් හතරෙම කළේ. ධර්ම කොටසක් අරගෙන අපි ඒක සිහි කළා නේද මෙනෙහි කළා. ඒක තමයි බෞද්ධ භාවනාව. මොන බොජ්ජංග සංයුත්තේ තියෙන්නේ. එතකොට මේ භික්ෂු රාතන් වහන්සේ මේ භික්ෂුවට කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය. ඒකේ තියෙනවා භවපච්චය ජාති. අන්න නොනැත්තා ඒක අල්ලගන්න. එයා නොනින් යුතුව ඒක සිහි කරනවා. එතකොට එහෙම කළාම එයාට ධම්මවිචි සම්බොජ්ජංගේ ඇති වෙනවා. භාවිතා වෙනවා, බෞලීකරණයටපත් වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ධම්මවිචයේ තියෙනවා භවපච්චයා ජාති ජාති දුකයි කියලා නේද? එතකොට ඕගොල්ලෝ දුක්ඛිත ප්‍රදේශයක ඉන්නවනම් ඕගලන්ට එතනින් යන්න හිතෙනව නේද? රට හර යන්න හිතෙනවනේ. අන්න එහෙනම් විරියක් ඇති වෙනවා. එහෙනම් විරිය සම්බොජ්ජංගේ ඇති වෙනවා, භාවිතා වෙනවා, බෞලීකරණයටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා. එතකොට ආරද්ධ විරිය තියෙන පුද්ගලයා ඉල්ලා සිටින්න ඕනේ නැහැ. මට මේ ප්‍රීතිය ඇති වේවා කියලා. ඒක ධම්ම නියාමයක්. එතකොට මේ ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙන, භාවිතා වෙන, බෞලීකරණයටපත් වෙන, පරිපූර්ණත්වයටපත් වෙනවායි කිය තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් ඔයාලන්ට පේනවද මේක එකකට එකක් සම්බන්ධයි නේද? සතියෙන් තමයි ධම්මවිචේ, ධම්මවිචේන් තමයි විරිය, විරියෙන් තමයි ප්‍රීතිය. දැන් බලන්න ඕගොල්ලෝ මෙතන වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවනම් ඔබලන් නැගිටලා යන්නත් හිතෙනවා. ප්‍රීතිය තියෙනවනම් අර රිදෙන තැන ගැන අවධානයක් නැහැ. ප්‍රීතියටයි අවධානය. එතකොට එහෙනම් කාය පස්සද්ධිය කියන එක තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ මෙතන යන්න ඕනේ කියලා හිතන්නේ මොකටද? මේ භූමියේ කොහේ හරි සැප පුටුවක් ඇති කියලා හිතනවා නේ. ඒ කියන්නේ විඥානේ පිටතට විසිරෙනවා. එතකොට දැන් ඉතින් ප්‍රීතිය තියෙන්නේ මෙතන නම් විඥානේ ඇතුළත පවතින අන්න බුදුහාමුදුරුවෝ ඉන්වර්ඩ්ලි කොම්පෝස් කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ චිත්තපස්සද්ධිය අපිට කියනවා ඒ වගේ අවස්ථාවේ. මොකද විඥානේ ඇතුළත පිහිටෙවුවා නේද? එතකොට එහෙනම් පස්සද්ධි සම්පෝඥංගේ ඇති වෙන, භාවිතා වෙන, බෞලීකරණයටපත් වෙන, පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් විඥානේ ඇතුළත පිහිටෙවුවා නම් සුඛයි. තාම එළිය පුටු හොයනවා නම් සුඛයක් නෑ. ආමේව හම්බෙලා නැහැ නේද? මෙතන ප්‍රීතිය හම්බ වෙලා. එතකොට මේ සුඛයෙන් සමාධිය කියන එක ඇති වෙනවා. එතකොට සමාධි සම්බොජ්ජංගේ ඇති වෙනවා, භාවිතාව වෙනවා, බෞලීකරණයටපත් වෙනවා, පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ තුන්වෙනි ධ්‍යාන සහිත සුඛය මෙයා කල්පනා කරනවා, මේ සුඛේ తాවකාලිකයි, මේ ලෝක සත්‍ය වශයෙන් තියෙන්නේ දුක්ඛේ. මේ සත්‍ය වූ දුක්ඛේ දැම්මතුවේ මේ සුඛේ తాවකාලිකයි කියලා කල්පනා කරාම යට උපේක්ඛාවක් ඇති. එනම් උපේක්ඛා සම්බොජ්ජංගේ ඇති වෙන භාවිතාවෙන් බෞලීකරණයටපත් වෙන පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් බලන්න ඔකට කියනවා මේ සෙවන් ලින්කින් කියලා සප්ත බොජ්ජංගේ එකකට එක සම්බන්ධයි නේද? සතියෙන් තමයි ධම්මවිචය, ධම්මවිචයෙන් තමයි විරිය, විරියෙන් තමයි ප්‍රීතිය, ප්‍රීතියෙන් තමයි පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛය හරහා සමාධිය, සමාධියෙන් තමයි උපේක්ඛාව කියන එක ඇති. එතකොට බොජ්ජංග සංයුත්තේ තව සූත්‍රයක් මම කියන්නම්. ඒකට කියනවා ෂය සූත්‍රය කියලා. තථාගතයන් වහන්සේ බොහොම කෙටියෙන් දේශනා කරපු සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ සප්ත බොජ්ජංගයේ වැඩුවාම, භාවිතා කරාම, බහුලීකරණයට පත් කරාම එයාගේ තණ්හාව කියන එක ෂය වෙනවා, කර්මයේ ෂය වෙනවා, තණ්හාවයි කර්මයයි දෙකම ෂය වෙලා එයා නිර්වාණයට යනවායි කියලා බුදුහාමුදුරුවෝ ඔච්චරයි කියලා තියෙනවා. ඉතින් මට ඕක පැහැදිලි කරලා දුන්නේ සාම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ. රහතන් වහන්සේ කිව්වා දරුවා මේ ඔය හතරවෙනි ධානයට යන පුද්ගලයා නොදන්නා වූ කාරණාවක් තියෙනවා. මොකද්ද ඒ කාරණාව? ඒක නැති වෙන විදිහ එයා දන්නේ නැහැ. භාවනාවට පෙර හතරවෙනි ධානයක් තිබුණේ නැහැ. දැන් ඉතින් මේක පවතිනකොට එයාට හිතෙනවා මේක මෙච්චරයි. දැන් ඕගොල්ලෝ දන්නව නේද ආලාර කාලා මෙහෙම ඔය හත්වෙනි ධානයට එහෙම ගිහිල්ලා එයා කල්පනා කළා මෙතනින් පස්සේ මං ගිහිල්ලා ඊ ලෝකෙ ඉපදෙනවා මං මැරෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ. එතකොට ඉතින් හතරවෙනි ධානයට ගිය පුද්ගලයාට වාසනාවක් වෙනවා. ඔය හතරවෙනි ධානයට ගිය කෙනෙක් මැරලා වැටෙනවා කියලා දකිනවා. එතකොට දැන් ඔය ධානයන් කියන්නේ චිත්ත සංස්කාර. ඒව හදන්නේ සංඥා. දැන් ධානයන් බිඳෙනවා නම් චිත්ත සංස්කාරවලට විදෙන නිසා සංඥාවට සලකන්නේ නැති වෙනවා. දැන් ඔය උදාහරණයකින් කියනවා නම් ඔය ඉස්සර කාලේ හිටපු වඩු වාසන් නැහැ, හරි ආඩම්බරයි. එයා මේ කළුවර ලී වගේ දේවල් භාවිතා කළා. හොඳ අල්මාරි මේස හදනවා. අපි හදන භාණ්ඩ පරම්පරාව පවතිනවායි කියලයි එයාගේ කල්පනා. ඕගලංගේ ආච්චිලා සීයලා මැරලා ගිහිල්ලා තාම අල්මාරිය තියෙනවා නේද? ඒ අල්මාරිය ඇතුලින් බලන්න පොඩි ලී කෑල්ලක ගහලා තිනවා. මමයි බාසුන්නේ හදමු දෙන්නේ මේකයි කියලා. ඉතින් ඔහම ආඩම්බරලා ඉන්නකොට යාට දවසක් පේනවා. එයා ඒ සීය හරි තාත්ත හරි හදපු අල්මාරිය පාර අයිනේ කැඩිලා දාලා තියෙනවා. නමත් ගහලා දාලා තියෙනවා. මේක දැක්කම මෙයා කල්පනා කරනවා එහෙනම් මේ වයින් හදනේම කැඩිලා වැටෙනවා. ඉස්සර බාසුන්නේ ඔය ලීයක් දැක්කාම, ගහක් දැක්කාම එයාට ඒක සූඳ හිටන් එනවා. හොඳ මේසයක් හදන්න පුළුවන්, හොඳ අල්මාරියක් හදන්න පුළුවන් කියලා. දැන් බාසුන් නැහැ මොකද්ද කියන්නේ? මාත්‍යෝ මේවෙන් හදනේවා ඇති වැඩක් නැහැ. මේවා කැඩෙනවා කියලා එයා දැන් ලීයට සලකන්නේ. දැන් එතකොට ඔය ධානපල්ලාභියාගේ සංඥාව තමයි වඩු වාසුන් නැහැගේ ලීය. ධානපල්ලාභියාගේ ධානය තමයි වඩු වාසුන් නැහැගේ මේසේ අල්මාරිය. එතකොට වඩවාසුන් නැහැ ලීයට සලකන්නේ නැහැ වගේ අර ධානපල්ලාභිය සංඥාවට සලකන්නේ නැති වෙනවා. ඔය සංඥාවෙන් වේදනාවට අගයක් දීලා තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. හරියට වේදනාගයයි සංඥාගයයි එකට වැඩි කරාවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා වේදනාව කියන්නේ දිය බුබුලක් කියලා නේද? ඊටාම කුඩා කාලයක් පවතින එක. සංඥාගයත් 0.0001 වගේ කුඩා ගයක් නම් වැඩි කරලා ගත්තාම උත්තරේ කුඩාගයක් වෙනවා. එහෙමනම් තණ්හාව ෂය වෙනවා. එතකොට ආපහු පෙන්වන්න පුළුවන් ඔය අපි සංඥාවෙන් අයින් වෙනවා නම් චේතනාවෙන් අයින් වෙනවා. මේක තථාගතයන් වහන්සේගේ ඥානයක්. බුදුහාමුදුරු පෙන්නනවා කවුරු හරි සංඥාවෙන් අයින් වෙනවා නම් චේතනාවෙන් අයින් වෙනවා. සංඥා චේතනා දෙකෙන් යුතු අයින් වෙනවා නම් විඥාණයෙන් අයින් වෙනවා. විඥාණයෙන් අයින් වෙනකොට සංඥා චේතනා දෙකෙන් අයින් වෙනවා. නවතත් පෙන්නන සංඥා චේතනා විඥාන कोई तुनेंगे तो आएंगे ना ना, अब यथाभूत ज्ञानेंगे तो आएंगे, यथाभूत ज्ञानेंगे तो आएंगे ना बोलो, संज्ञा चेतना विज्ञान के तुने आएंगे ඊළඟට පෙන්නන සංඥා චේතනා විඥාන යථාභූත ඥාන ඔය හතරෙන් යුතු අයින් වෙනකොට අපි විමුක්තිය යුතු අයින් වෙනවා විමුක්තිය යුතු අයින් වෙනකොට සංඥා චේතනා විඥාන යථාභූත ඥාන කියන හතරෙන් අයින් වෙනවා එතකොට දැන් අපිට පේනවා සංඥාවෙන් අයින් වුණා නම් චේතනාවෙන් අයින් වෙනවා චේතනා භික්කවේ කම්මං වදාමි නේද එහෙනම් කර්මයක් ඡය වෙලා යනවා එතකොට එහෙනම් තණ්හාවක් ඡය වෙනවා කර්මයක් ඡය වෙලා යා නිර්වාණයට යනවායි කියලා ඒෂය සූත්‍රයේ පෙන්නනවා. එතකොට ඔය ඕගොල්ලෝ කොච්චර භාවනා කළත් ඔය වඩුවාසුන් නැහැ කතාව ඉක්මවන්නේ නැහැ උතෙන්ට තමයි එන්නේ. ඊළඟට සතර සතිපට්ඨානී අවසානයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය භාවනාව. මේකේ අවසානයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාව. ඉතින් ඕගොල්ලෝ එතනින් තමයි පටන් ගත්තේ. මේ දක්වා කරගෙන ඇවිල්ලා තියෙන එකේ කොටස්. අද අවසාන කොටසට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මුළු සතර සතිපට්ඨානියම කාරණා තුනකින් පෙන්වා දෙන්න පුළුවන්. ඒක තමයි අග්නිත් බ්‍රහ්ම ලෝකේ රාතන් වහන්සේලාගේ ප්‍රඥාව. අපි ඒක ලියා ගමු. එහෙම නැත්නම් මේ කොලේ ලකුණු කරගන්න. මේක තියෙන්නේ ඔයගලන්ගේ පොතේ නේද? පිටුව 17 නේද? එතකොට අපි 1 කියලා දාගමු මේ කබලින්කාර ආහාරයට. කබලින්කාර ආහාරයට නම්බර් 1 එකයි කියලා දාගන්න. ඊළඟට මෙතන මේ අත්තා ඉදන් නිත්‍යයට පාලමක් තියෙනවානේ. මතකද අපි කිව්වේ අර මානීය මදෙන් එහෙම ජැක් එක ගන්නවා කියලා. කාර් එකක් ගන්න අවස්ථාව පැහැදිලි කරේ. එහෙනම් මෙතන මේ අත්තා තියෙනවා, මෙතන නිත්‍ය තියෙනවා. අඳින්න රේඛාවක් අත්තා ඉදන් නිත්‍යයට. ඇඳලා ඒ රේඛාවට දාගන්න 2 කියලා. නම්බර් 2. අත්තා ඉදන් නිත්‍යයට රේඛාවක් ඇඳලා ඒකට දානවා 2 කියලා. ඊළඟට ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ජාතිය, මෙතන තියෙනවා ජරාව නේද? ජාතිය ඉදන් ජරාවට රේඛාවක් ඊතලයක් ඇඳලා ඒ ඊතලයට දාගන්න 3 කියලා. තුන්වෙනි කාරණය. ජාතිය ඉදන් ජරාවට රේඛාවක් ඇඳලා 3 කියලා දාගන්න. එතකොට ඔය කාරණා තුනෙන් මුළු සතර සතිපට්ඨාණයම නිරූපණය වෙනවා. සතර සතිපට්ඨාණය දන්නවනම් ඔයගොල්ලෝ මෙනෙහි කරලා බැලුවොත් පේනවා ඇත්තනේ නම් මේ කියන්නේ කියලා. හොඳයි අපි තුනෙන් පටන් ගමු. දැන් ඔයගොල්ලන්ගේ ශරීරේ ජරා වෙලා නේද තියෙන්නේ. එතකොට ඒක පිළිගත්තොත් නම් ඉතින් ඉස්සරහට මොකක්ද හම්බ වෙන්නේ? ව්‍යාධියයි මරණයයි. මැරෙනවා නම් නිත්‍යභාවයක් තියෙනවද? නෑ නේද? එහෙමනම් අර අත්තා ඉදන් නිත්‍යයට දිවිච්ච එක මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා නේ. අන්න අපි දෙවෙනි කාරණාවට ආවා. දැන් එහෙනම් මම මේ අත්තා කියලා මොකක්ද අල්ලගෙන ඉන්නේ? 1. කබලින්කාර ආහාරය. දැන් බලන්න කලින් ඕගලන්ට ශාරීරියක් තිබුණා. ඒක මැරිලා වැටලයි මේක හදාගත්තේ. දැන් මේක ජරා වෙලා තියෙන්නේ. ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. මේකත් එක්කත් ඉන්න බෑ. එහෙමනම් ඉතින් අනාගතේ එකක් ගත්තොත් ඔච්චරයි ඉන්නේ නේ. එපා රූපය අල්ලලා විසිකර. රූපය අල්ලලා විසිකරාම ඕගොල්ලෝ කාට දෙන්නේ? අරූපයට නේද? ඒක නේද මේ ඊළඟට පෙන්නන්නේ. අරූප සමාපත්තිය ආනෙන්ජ විහාරේ කියලා කියනවා. ආකාසඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නිවසඤ්ඤා, නාසඤ්ඤායතන. ඉතින් අපි එතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ ධම්මානුපස්සනාව කියන එක අපි ලියාගමු. මේ අර ඩයග්‍රෑම් එකේ ඉස්සෙල්ලා මේ ඩයග්‍රෑම් එක ගන්නකොට අර K අකුරු තියෙන ඩයග්‍රෑම් එක. එතකොට මෙතන මේ රේඛාවක් තියෙනවා නේද? මේ හිරිය තියෙන්නේ. ලැජ්ජාව කියලා නේද? හිරියේ ඉඳන් මෙතන තියෙන ඕතප්පේ නේද? එතකොට අන්නේ ඒ කර්ව් එක වගේ තියෙන මේ රේඛාවේ ලියාගන්න ධම්මානුපස්සනාව කියලා. ධම්මානුපස්සනාව. හිරියේ ඉඳන් ඕතප්පේ දක්වා තියෙන රේඛාව. මේ ධම්මානුපස්සනාව කළාම සබ්බේ සංඛාරා දුක්ඛන්ති න විචිකිච්ඡති අදිමුච්චති කියන එකට එනවා. සියලු සංස්කාර ධර්මයේ දුකයි කියන එක ගැන කිසිම සැකයක් නැහැ. එයා නිශ්චයට බැහැ ගන්න. එතකොට ඒ විචිකිච්ඡාව නැත්තම් තම මේ ඉහළ ප්‍රඥාව කරා ගමන් කරනවා. එතකොට මෙතන මේ ගාතාවක් තියෙනවා නේද? ක්‍රෝධෝ මෝස වජ්ජංච කතංකතාච ඒතිපි ධම්මා දෝමේව සම්පති. කතංකති ඥානපතාය සික්කේ ඥාත්වා පෞත්තා සමනේන ධම්මා කියන ගාතාව. අන්නේ ගාතාව එනවා ඕගොල්ලන්ගේ අර මේ ප්‍රතිපදාවේ මේ සතරේනි විහරණයයි සතරවෙනි සම්‍යප්පදාන විරියයි අතරට ඊ ගාතාව එනවා. එතකොට දැන් අපි කිව්ව කතංකති ඥානපතාය සික්කේ කියලා නේද? මතකද අපි ශික්ෂාවන් තුනක් ඉගෙන ගත්තා. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා නේද? අදි සීල ශික්ෂාවට කිව්වා රූපතියෙක් නම් පංචශීලයේ තියෙන්න ඕන. එතකොට අරියට මගේ යන කෙනෙක් නම් මුසාවාද විතරක් නෙමෙයි පරුසාවාච පුසුනාවාචත් නැති වෙන්න ඕන. එතකොට සම්මා ආජීවයේ තියෙනවා නම් ගොඩක් සීලයක් භාවිතා කරන්න. භික්ෂුන් වහන්සේ නම් ගොඩක් සීලයක් භාවිතා කරන්න. අදි සීල ශික්ෂා. ඊළඟට අදි චිත්ත ශික්ෂා. ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුත්ථ අධ්‍යාන. ඕගොල්ලෝ එතන ඉන්නේ පටන් ගත්තේ නේද? ඊළඟට අදි ප්‍රඥා ශික්ෂා. අර මගඵලලාභියාගේ නෝන නේද? සමුදය අස්තංගමේ දැකීමෙන් ඇති වෙන ප්‍රඥාව. ඉතින් මෙතෙන්ට වචන පහක් එන්න. අපි ඒක ලියාගමු මේ කොලේ පැත්තකින් නේද? පළවෙනියට කියනවා ශ්‍රද්ධා අදි මුච්ඡති කියලා. සිංහලෙන් කියනවා ශ්‍රද්ධාවෙන් නිශ්චයට බැස ගන්නවා කියලා. ශ්‍රද්ධාවෙන් නිශ්චයට බැස ගන්න. ශ්‍රද්ධාදි මුච්චිති කියන්නේ ශ්‍රද්ධාවෙන් නිශ්චයට බැස ගන්න. ඔක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා resolve faith upon training කියලා. training එකක් ගැන කතා වෙනවා. මොකක්ද ඒ කියන්නේ? දැන් බලන්න ඔය විශ්වවිද්‍යාලවල කියනවා ඕගොල්ලෝ මෙන්න මේ පාඨමාලාව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී දේවල් කරාම තමයි ඕගලන්ට මේ උපාධිය දෙන්නේ කියලා නේද? ඒ වගේම ඔය ට්‍රේනින් කොලෙජ් එකේ කියන මෙන්න මේ කෝස් එක කළාම තමයි සර්ටිෆිකේට් එක දෙන්නේ කියලා. ඒ වගේම ඕගොල්ලෝ වැඩ කරන ආයතනයත් කියනවා මෙන්න මේ කෝස් එක පාස් කරාම, මේ පාඨමාලාව පාස් කරාම තමයි ඔයාට ඉහළ තනතුරු දෙන්නේ කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ පාඨමාලාවල් තියෙනවා. ඒකේ අර වගේ කෝසස් පාඨමාලාවල් ගොඩාක් නැහැ. 10යි තියෙන්නේ. ඒක පාස් කරගත්ත නම් කවදාවත් කිසිම උපාධියක් කරන්න ඕනේ. මොකක්ද ඒ 10? දස කුසලේ. දස අකුසලෙන් අයින් වෙන්න විතරයි තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් එහෙනම් නිශ්චයට වැස ගන්නවා. මම මෙන්න මේ දස කුසලය කියන එක කරනවායි කියන එක නේද? ලේසි නේද වැඩේ? හොඳයි අපි බලමු ලේසිද කියලා. දෙවෙනි වචනේ කුත්තේනෝ විරියම් පග්ගං හන්තෝ කියනවා. සිංහලෙන් කියනවා විරිය දැඩි කොට ගනී කියලා. විරිය දැඩි කොට ගනී. විරිය දැඩි කොට ගනී. මොකක්ද ඒ කියන්නේ? දැන් හිතන්න බලන්න. ඕගොල්ලන්ගේ ගෙදර බබෙක් ඉන්නවා. ඒ බබා කොට්ටිකේ ඉන්නවා. බබාට නිින්ද ගිහිල්ලා. හොඳ චාන්ස් එක නේද කතර උරුම් ගත්තක් එහෙම කපාගෙන ඉන්නේ. මෙතින් දැන් ඒ පාර ඔන්න කැත්තක් අරගෙන ඒ කතර උරුම් ගත්ත කපාගෙන ඉන්න ගිහිල්ලා එනකොට ඔන්න බබාගේ කොට් එක වටේ ණය කෙතිලා පෙනී පුප්පගෙන ඉන්න. කැත්ත අතේ තියෙනවා මොකද කරන්නේ? විභාගේ පාස් වෙනවද ෆේල් වෙනවද? ණයව මැරුවා නම් තමයි විභාගේ ෆේල්. දැන් පේනවද පොඩ්ඩක් අමාරුයි කියලා නේ? අරන්න බබාට ගැහුවා වුණත් ණය මරන්න අපිට අයිතියක් නැහැ. දැන් පේනවද අපිට එහෙම විරියක් තියනවද කියලා? බෝසතාණන් වහන්සේට නම් තිබුණා නේ. අර ඇසිස් මස්ලේ දිය වෙලා ගියත් බුද්ධත්වයටපත් වෙලා මිස නැගිටින්නේ නැහැ කිව්වා නේ. දැන් පේනවා පොඩ්ඩක් අමාරුයි කියලා. එහෙනම් විරිය කියන්නේ කොහොමද? ඉතින් මේක කොහොම හරි පාස් කරගන්නවා කියලා නේ. ඊළඟට තුන්වෙනි වචනේ පුත්තේනෝ ඒකේ කියනවා සතින් උපට්ඨ පෙත්තා කියලා. සිංහලෙන් කියනවා සිහි එළඹවනවා කියලා. සතින් උපට්ඨ පෙත්තා කියන්නේ සිහි එළඹවනවා. මොකක්ද ඒ කියන්නේ? හිතන්න බලන්න ඕගොල්ලෝ ඉන්නවයි කියලා ට්‍රේනින් කොලෙජ් එකේ. දැන් ඉතින් 9ට ලෙක්චර් එක පටන් ගන්නවා. අටමාරය වෙලාව තාම ඉන්නේ ඇඳේ. ඕගාල වහින්. මොකද කරන්නේ? දෙද්ද පෙරෝගෙන අනිත් පැත්ත හැරලා නිදා ගන්නවද? නැත්තම් හෙන ගැහුවත් කමක් නැහැ කියලා යනවද? අන්න ප්‍රඥාවන්තයාට නම් පේනවා මං ගියේ නැත්තම් විභාගේ ෆේල් වෙන්න පුළුවන් කියලා නේද? එතකොට එහෙමනම් මෙතන සතිය කියන්නේ මොකද්ද? අර විරියට පමා නොවේ. ඒක ලියා ගන්න වටිනවා. සතිය කියලා කියන්නේ විරියට පමා නොවේ. ඊළඟට හතරවෙනි වචනේ කුත් වෙනවා. චිත්තං සමාදාහන්තෝ කියලා කියනවා. සිංහලෙන් කියනවා සිත පිහිටවනවා කියලා. සිත පිහිටවනවා. මොකක්ද ඒ කියන්නේ? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මේ ලංකාවේ මිනිස්සු කියනවා මල් වට්ටියට සමාදම් කරගන්නවා කියලා. අන්න ඒ වගේ හිතන්න බලන්න විඥානය කියන්නේ තව එක්කෙනෙක් කියලා. දැන් තමන් කියනවා එන්න අපි පානාතිපාතේ නොකරේ. එන්න අපි අදත්තා දාණය නොකරේ. ඔයගොල්ලෝ දැනගෙන හරි නොදැනගෙන හරි හැමදාම ඔබ කියනවා නේද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියේ මොකද්ද? සිත සමාදම් කරගත්තා, එක්කහු කරගත්තා. කන්සන්ට්‍රේට් කරගත්තා මොකටද? පානාතිපාතේ නොකර ඉන්න, අදත්තා දාණය නොකර ඉන්න සිත එක්කහු කරගත්තා. එතකොට පස්වෙනි වචනයකුත් වෙනවා. ප්‍රඥාය ප්‍රජානතෝ කියනවා. සිංහලෙන් කියනවා ප්‍රඥාවෙන් දැනගන්නවා කියලා. ප්‍රඥාවෙන් දැනගන්න. මොකක්ද ඒ කියන්නේ? දැන් ඔය ළමයි ඔය විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අවුරුදු දෙකක් විතර පාඨමාලාව කරලා කියනවා නේද? අනේ මේ කෝස් එක නම් ඇති වැඩක් නැහැ. මේක කළා මට මේ පස්සාවක් ගන්නත් බෑ. මේක මට අමාරුයි, මේක කරගන්න බෑයි කියලා නේ. මම වෙන කෝස් එකක් කරන්න යනවායි කියනවා. වෙන පාඨමාලාවකට. මෙයා කියනවා නෑ නෑ. ඔය රසායන විද්‍යාව, භෞතික විද්‍යාව නෙමෙයි කරන්න ඕන. මොකද්ද? රස උසමේ මේකම තමයි කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න නම් ඕගොල්ලෝ දන්නව නේද? ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවායි කියලා දස සංඥාව. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කොටස් 16ක් සහිත ආනාපාන සති. ඉතින් ප්‍රඥාවන්තයෙක් ඉන්නව නම් බේනයි බුදුහාමුදුරෝ 9ක් කියලා අන්තිමට ආනාපාන සතිය කියුවේ කියලා. අර 9 යෝනි ඔබ කරන්නේ බොහොම ගැඹුරු භාවනාවක්. එතකොට අපල් දෙවෙනි දවසෙත් කිව්වා ඔක මේ හුස්ම අදින අපිට කරනවා කියන එක නෙමෙයි කියන එක නේද? එතකොට දැන් ඔය 10ක් වඩලා ඕගොල්ලෝ මොකද්ද ඇති කරගන්න? ප්‍රඥා ගොනුවක්. අනිත්‍යයි කිව්වම එක ප්‍රඥාවක්. අනාත්තා කිව්වම තව ප්‍රඥාවක්. අසුභයි කිව්වම තව ප්‍රඥාවක්. ඔය ප්‍රඥා ගොනුව ඇති කරගෙන එක එක සංඥාව දෙස බලනවා. අන්න ඒක තමයි ප්‍රඥායි ප්‍රජානතෝ කියන්නේ. මතකද අපි කිව්වා අර ආච්චි කෙනෙක් බලන්න ගියා. බලුවාම ඒ ආච්චි ඇඳින්න හැකියලා නැහැ අවුරුදු දෙකක් නේද? ඉතින් කල්පනා කළා ආච්චි මෙතනම මැරෙනවා කියලා. කර්ටන් එකෙන් එළියට එනකොට එකෙනි බබෙක් වඩාගෙන යනවා. දැක ගොවන් ආ බබා කියලා දැම්මනේ. ආච්චිට දාපු ගණේ බබාට දැම්මේ නෑ. ඒ කියන්නේ ආච්චි මැරෙනවා බබා ජීවත් වෙනවා කියන එක නේද? හොඳයි අපි අනිත්‍ය වඩලා තිනවනවා නම් ඒ අනිත්‍ය කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රඥා වාස්කට් එකේ තිනවනවා නම් අන්න ඒක ඇතු අර බබා දිහා බැලුවොත් මොකද වෙන්නේ? අන්න අසුබය අසුබය වශයෙන් පේනවා. ඒ කියන්නේ ඔය නිත්‍ය භාවය මගින් අසුබය අසුබය වශයෙන් බලන්න දෙන්නේ නෑ. අර ප්‍රඥා බාස්කට් එක ඇතුළු අසුභ සංඥා දෙස බැලුවොත් අන්න පේනවා මේක අසුභයි කියන එක ජරාවකට කියන්නේ. එතකොට ඒක තමයි ප්‍රඥායේ ප්‍රජානතෝ කියන්නේ. දැන් ඉතින් අපි වචන පහක් කිව්වා. සද්දා අදිමුච්චති, විරියම් පග්ගංහන්තෝ, සතිං උපට්ඨපෙත්තා, චිත්තං සමාදාහන්තෝ, ප්‍රඥායේ ප්‍රජානතෝ. මොනවද මේ කියලා තියෙන්නේ? මේ කියලා තියෙන්නේ පංච ඉන්ද්‍රියයන්. සද්දා අදිමුච්චති කියන්නේ සද්දා ඉන්ද්‍රිය. විරියම් පග්ගංහන්තෝ කියේ විරියේ ඉන්ද්‍රිය. සතිං උපට්ඨපෙත්තා කියේ සති ඉන්ද්‍රිය. චිත්තං සමාදාහන්තෝ කියේ සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥායේ ප්‍රජානතෝ කියේ ප්‍රඥා ඉන්ද්‍රිය. කොහොමද මේවා ඇති වෙන්නේ? දස කුසලේ ශ්‍රද්ධාවෙන් කුව මෙන්න කෝසස් 10නේ පාපමාලාව මේ දස කුසලේ. එතකොට විරියෙන් කිව්වා මම මේක පාස් කරගන්නවා කියලා. සතියෙන් කිව්වා මම ප්‍රමාද වෙන්නේ නැහැ මේකට. සමාධියෙන් කිව්වා මගේ සිත මේ වැඩේට මම එක්කව කරගන්නවා. ප්‍රඥාවෙන් කිව්වා මේකම තමයි කරන්න ඕනේ කියලා. වෙනද? ඉන්ද්‍රියන් වැඩෙන්නේ මේ දස කුසලේ. ඉතින් ඒක කරාම ඕගොල්ලෝ එනවා මේ සතරවෙනි සම්ප්‍රදානීය කියන එකට. හතරවෙනි විරිය මතකද අපි ඉගෙන ගත්තා. උප්පන්නානං කුසලානං ධම්මාන ඉතියා සම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිකුරිය චන්දං ජනේති වායමති විරිය ආරම්භ සිත්තම් පද්දං ආති පජාති. එතකොට අපිට ඉපදලා තියෙන කුසල ධර්මය මොනවද? අපි තුන්වෙනි විරියේදී කිව්ව සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. සෝතාපන්න පුද්ගලයාගේ මගඵල චිත්තේ නංගවලා ඉන්නකොට එයා මේ ලෝකෙ කිසිම දෙයක් මගේ කියලා ගන්නවා. ඒක නිසා එයාගේ සිත විශාලයි. ඒ විශාල වෙච්ච චිත්තේ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තමයි නිර්වාණය කියලා. මගඵල චිත්තිය කියන්නේ නිර්වාණය නෑ, ඒක බෝධිපාක්ෂික ධර්මයක්. බෝධියෙන්. ඒකට මෙයා මුලාවටපත් වෙන්නේ. ඒකයි තිත්‍යාසම් මෝසාය කියන්නේ. හැබැයි එයා දැනගන්නවා මේ ඵල චිත්තිය නැංවීමෙන් තමයි ඊළඟ ඵල චිත්තිය කරා ගමන් කරන්න පුළුවන්. අන්න එහෙමනම් ඒක විපුල බවටපත් කරන්න වේපුල්ලාය. භාවනායේ පරිපූර්ණියා භාවනාවේ පරිපූර්ණත්වයටපත් කිරීම සඳහා ඡන්දයක් ඇති කරගන්නවා, වෑයම් කරනවා, විරි ආරම්භ කරගන්නවා, සිත දැඩි කරගන්නවා. එතකොට ඒකට උදව් වෙන උපකාර වෙන ධර්මයක් තමයි මේ අනුරත්න ප්‍රදානය කියන්නේ. සමාධි නිමිත්ත රැක ගන්න ඕනේ. දැන් බලන්න ඕගොල්ලෝ අර අට්ටික සංඥාව භාවිතා කරලා ඉතින්ක එහෙම ධානයන්ට ගිහිලා ඊට පස්සේ ආකාශ සංඥායන්තර ගියයි කියලා. ඉතින් ආකාශ සංඥායන්තර ගිහිලා ඕගොල්ලෝ කල්පනා කළොත් අනේ මේ අට්ටික සංඥාව නේද මට මෙතෙන්ට එන්න උදව් උපකාර කරේ කියලා. ආපහු අට්ටික සංඥාව මෙනේකොට ඕගොල්ලෝ අරූප ලෝකේ රූප ලෝකෙට වැටේ. ඒ වෙලාවෙත් තමයි මාරු කරගන්න ඕන නිමිත්ත. මොකද මට දැන් ඕනි නිර්වාණයයි කියලා නිර්වාණයට මාසෙම කරන්න ඕන. දැන් ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා නේද? මට නම් එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඇයි මේ මුලින් කියනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා පහක්. මෙතන මේ තින්ට අහම විරිය විතරක් කියලා කියනවා. ඉතින් මම රහතන් වහන්සේගෙන් අහුව කොහොමද ඒක උනේ කියලා. රහතන් වහන්සේ මගෙන් අහුවේ මොකක්ද දන්නවා? ඔබ කුඩා කාලේ මව මලා නම් මොකද කරන්නේ කියලා අහුවා. ඔන්නෝමයි රහතන් වහන්සේ උගන්නා. දවසක් විතර හිතන්නවනේ මොකද්ද කිව්වේ කියලා. කුඩා කාලේ මව මලා නම් ඔගොල්ලෝ මැරෙනවද? නෑ නේද? කොහොම හරි ජීවත් වෙනවා නේද? එහෙමනම් මව මලා කිව්වේ මේ රූපයෙන් අයින් වුණ අරූපේ. අලුතට ඇතිවෙච්ච අරූප ධානී නොවැටි ඉන්න කරන විරිය මේ කියන්නේ. එතකොට මේ විරිය නැත්නම් ඉතින් ඕගලන්ට මොකක්වත් කරන්න බෑ නේද? උටේ නැගිටින්නත් බෑ. ඒකයි විරිය භාවිතා කරලා අපි සාමාන්‍යයෙන් ගන්නා තැන හොඳ දේවල් නෙනේ. දැන් මට කියන්න පුළුවන් මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට හොස්ටල් එකේ ඒකේ හිටියා කොමස් කරන ළමේ. එයා උදේ ඒ කොමස් ලෙක්චර්ස් වලට යනවා. අවස්සරු චාටර් පන්ති වලට යනවා. රෑ වෙනකම් පාඩම් කරනවා. ඉතින් මෙයා දැකලා මං කෝ එයා හරි විරියක් ගන්නවා. මේ ජීවිතේ ගන්න තියෙන හොඳම දේ ගන්නේ කියලා. මම ජීවිතේ හොඳම දේ ගන්නවා. දැන් ඉතින් ඔය හොඳම දේවල් කියලා අපි කියන්නේ මොනවද? මේ හොඳ රස ආහාර නේද? බෙන්ස් කාර් එක රූපනේ නේද කතා කරන්නේ. දැන් බලන්න හැබැයි ඔය රූපේ හොඳම එක මොකද්ද කියලා. දැන් ඔය හෝටල් එහෙම ඇඩ්වර්ටයිස් කරනවා නේද? ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ස්පේසියස් රූම් කියලා. ඒ කියන්නේ මේ කුණ්ඩෝ වාගේ විත්ති හතර ලඟ වෙලා තියෙනවනේ මේ පුදුම තරම් ඈත් වෙලා ලොකුට තියෙනවා කියලා නේද? ඒ කියන්නේ රූපේ හොඳම එක මොකද්ද? රූපේ නැතිකම. ඒ කියන්නේ ආකාශ සංඥායතන. ආකාශ සංඥායතනේ තියෙන වේදනාව. ඒකේ හොඳම එක මොකද්ද? ඒ වේදනාව නැතිකම. ඒ කියන්නේ විඥානංචායතන. විඥානංචායතනේ තියෙන වේදනාව. ඒකේ හොඳම එක ඒ වේදනාව ගැන සංඥා මානසිකාරය නැතිකම. දැන් මට කියන්න පුළුවන් දවසක් මම භාවනා කරනකොට මම 6 වෙනි ධානයේ හිටියේ. මගේ පපුව රිදිලා ගියා. ඉතින් මම භාවනාවේ වැටුන්නේ නැහැ. මම දිගටම භාවනාව කරගෙන ගියා. සැරින් සැරේ මට මතක් වෙනවා මේ භාවනාව ඉවරලා හොස්පිටල් එකට යන්න වෙයිද දන්නේ නැහැ. දැන් බලන්න අර වේදනාව දැනෙන්නේ. හැබැයි වේදනාව ගැන සංඥා මානසිකාරය තියෙනවා නේද? ඒකට මේ වේදනාව ගැන සංඥා මානසිකාරය නැති එක තමයි හත්වෙනි ධානය. ආකින්චන්නාය. මේ දැන් ටිකට ඉස්සල කරපු භාවනාව නේ. එතකොට ආකින්චන්නාය තියෙන සංඥාව. ඒක හොඳම එක මොකද්ද? ඒ සංඥාව නැතිකම. ඒ කියන්නේ නෙව සංඥා නා සංඥායත. ඒක තියෙනවා සංස්කාරය. ඒක හොඳම එක මොකද්ද? ඒ සංස්කාරයන්ගේ නැති කම් සංස්කාරයන්ගේ නිරෝධය නේද? එතකොට ඒ කියන්නේ මෙතන මග නතර කරන එකක් නෙමෙයි. මේ ශ්‍රද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම එකට කැටි කරගෙන නිර්වාණය කරාම ගෙනියන්නා වූ විරියක් තමයි මේ පෙන්නන්නේ. එතකොට මේක භාවිතා කළාම ඕගොල්ලෝ එනවා මේ සතරවෙනි ආශ්චර්ය අද්භූත ධර්ම. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක කොහෙන්ද ආවේ? දැන් බලන්න අපි දස කුසලයක් ගැන කතා කළා. විරියක් ගැන කතා කළා. දැන් ඉතින් තවන්ට වෙන එක පාඩම හරි යටමලක් නේද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔය දස කුසලයයි අතර සම්බන්ධතාවයක් තියෙනුනේ නේද? ඒව එකක් තියෙනවා. අපි ඒක පෙන්වන්න ඩයග්‍රෑම් එකකින් මේක ඕගොල්ලෝ ළඟ නැහැ මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න. එතකොට මේකේ ඉස්සෙල්ලාම අපි දස අකුසලයේ පෙන්නනවා. මිච්ඡාදිට්ඨි, ව්‍යාපාද, අවිජ්ජා. මනසෙන් කියන්නේ වැරදි නේද? ඊළඟට වචනින් කියන්න වැරදි මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. කයින් කියන්න වැරදි පානාතිපාත, අදත්තා දාන, කාමයවර්ධව, ඇසරීම කියන එක. ඉතින් මේවා අතර සම්බන්ධතාවයන් තියෙනවා. මිච්ඡාදිට්ඨියෙන් ව්‍යාපාදේ. මිච්ඡාදිට්ඨියෙන් අවිජ්ජා. අවිජ්ජාවෙන් අදත්තා දාන. මිච්ඡාදිට්ඨියෙන් කාමයවර්ධව, ඇසරීම. එතකොට ව්‍යාපාදයෙන් අපි මේ පරුසාවාචයෙන් කියනවා නේද? එතකොට මේ හැදිලා තියෙන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විරුද්ධ පාර නේද? මේකට කියනවා කුම්මග්ගපටි සේවනීය කියලා. තථාගතයන් වහන්සේ කියනවා මේක ගිහිලා කරන්න බැරි අපරාධයක් නැති කියලා. ඉතින් අපි මේ පාර දිගේ යනවා. මොකද හිතන්නේ? නැහැ කියලා හිතෙන්නේ නේ. අපි ඉන්න පාර තමයි මේ පාර. බොහෝ වෙලාවකට ඉන්න පාර පුරුදු පාර මේකයි. මොකද හේතුව? දැන් බලන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය අහන්න හම්බ වෙන්නේ තථාගතයන් වහන්සේ නම 15 නම්. එතකොට තථාගතයන් වහන්සේ නැත්නම් ඔය අහන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට තියෙන පාර තමයි මේක. ඉතින් ඔය තථාගතයන් වහන්සේලා බොහෝම කලාතුරකින් නේද 15 වෙන්නේ. දැන් මේ මහා භද්‍ර කල්පේ නම් තථාගතයන් වහන්සේලා 4 නම 15 වුණානේ. මේක විනාශ වෙන්නේ ඉස්සලා තව බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියනවා. ඉතින් ඕගලන්ට හිතන ළඟ ළඟ දුර පහළ වෙනවායි කියලා නේද? දැන් හැබැයි ওই ගෞතම බුදුහාමුදුරුවෝ සාරාසංකේ කල්පලක්ෂයක් පෙරු කරුවා. ඒ කියන්නේ අසංකේව 4යි ගණන් කරන්න පුළුවන් කල්ප ලක්ෂයයි. කැල්කියුලබල් ඒවා. ඒක පදුමුත්තරා බුදුහාමුදුරුවන් ඉඳන් මේ දක්වා කල්ප ලක්ෂයයි. අසංකේව 4ක් ගත්තාම මහා කප්පයක් එනවා. එතකොට ඔය දාන පාරමිතා පුරුදු කාලේ තථාගතයන් වහන්සේ දැකලා තියෙන්නේ බුදුහාමුදුරු 24 නම. ඔය අකනිට බ්‍රහ්මලෝකී මණ්ඩලාධිපති උද්‍යානන් වහන්සේගේ ආයුෂ මහා කප්ප 14312යි. එතකොට ඔය අකනිටාව කවදාවත් මේ බුදු කෙනෙක් පහළ වුණාම මිස් කරන්නේ නැහැ. නිර්වාණ පානකම්ම බුදුහාමුදුරු නිර්වාණ පානකම් බණහම. එතකොට දැන් ඒක දා මේ 2500ක් වෙන්න බෑනේ බුදුහාමුදුරුවෝ දැකන්නේ. මොකද 14000 වැඩි කරන්න වෙනවා 24 එන්නේ. ඉතින් මං ඇහුව කොහොමද ඒක උනේ කියලා. මණ්ඩලාධිපති බුදු පියාණන් වහන්සේ පැවසුවා දරුවා මහා කප්ප 3000කට එක බුදුරෙක් හිටියේ නැහැ කියලා. මහා කප්පයක් කියලා කියන්නේ මේ මහා පොළොව කැඩිලා විනාශ වෙලා ඊට පස්සේ නැතුව තිබිලා ආපහු බොහෝ කාලයක් ගිහිලා මේක හැදෙන. එතකොට ඒත් මහා කප්පේ ඉතුරු. ඉතින් මේක 3000 පාරක් වෙනකොට බුදුරෙයි. ඉතින් මං හැම කොහොමද ඒක උනේ කියලා. ඒකෙන් 1500කට පුතුයක් තිබුණ නෑ කිව්වා. ඉතින් ඔය වගේ කාලවල ඕගොල්ලෝ කොහෙද යන්නේ? මේ පාර. එතකොට මේ පාර දිගේ තමයි ඕගලන්ට පුරුදු පාර. ගැහුවක් ගැහුව බැන්නොත් බැන්නා කියන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ භාවනා කරන්නේ දවසට කොච්චර වෙලාද? වෙලක්කයි බින්දුවයි නේද? වෙලක්කයි මිනිත්තු 30යි. ඒ මිනිත්තු 30ක් භාවනා කරනකොට පළවෙනි මිනිත්තු 15නේ හොඳට භාවනාවෙන්. මෙතනත් එහෙමයි නේද? ඕගොල්ලෝ දන්නවද බොහෝ දෙනෙක් මගපල් ලබන්නේ පළවෙනි මිනිත්තු 15 කියලා. ඒක නිසා ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳම මිනිත්තු 15 දෙන්න ඕනේ මොකටද? භාවනාවට. මොකද්ද හොඳම මිනිත්තු 15? උදේ නැගිට්ටාම නේද? හිතන්න එපා එලාම් එක තියලා මං දෙකට තුනට නැගිටින්න ඕනේ කියලා. දැන් ඕගොල්ලෝ 6ට නැගිටිනවා නම් 5 මාට නැගිටින්න. පැය භාගයයි ඕන. එතකොට ඔන්න දැන් මේ උදේට නානෝ නම් නානෝ, තේ කප් බොනෝ නම් බොනෝ. මේ කාත් එක්කත් කතා කරන්න යන්න එපා. මේක කේමක් නෙමෙයි. ඒ කියන්නේ කතා කරාම මොකද කියන්නේ අර මනුස්සයා? මගේ අතන රිදෙනවා, මෙතන රිදෙනවා නේද? ළමයාගේ ප්‍රශ්න වුණානේ තියෙන්නේ. වචී සංකාර ඇති. අනිත්‍ය නිදාගන්න ඉන්න වෙලාව තමයි හොඳ වෙලාව. ඔන්න සද්ද නැතුව ගිහිල්ලා ඔන්න භාවනාව පටන් ගත්තා. ඔන්න පළවෙනි මිනිත්තු පහලේ හොඳට භාවනා වෙනවා. දෙවෙනි මිනිත්තු පහලේ කල්පනා වෙනවා. අහ් බල්ලට කන්න දුන්නත් දන්නේ නැහැ කියලා නේද? වෙනවා. අපි යන්නේ කොයි පාරද? ඔන්න ওই පාර. ඒතර මේ හොත් හරි රහයි කියනකොට අපි යන්නේ මේ පාර දිගේ. එතකොට දැන් ඕගලන්ට එහෙනම් පේනවා මේ මෙතන මිච්ඡා සංකප්ප, විහිංසා විතක්, කාම විතක්, ව්‍යාපාද විතක් එහෙම නේද? එතකොට මිච්ඡා දිට්ඨියෙන් අපිට මෝහය, මෝහේ මිච්ඡා දිට්ඨිය. ඊට පස්සේ මෝහෙන් විහිංසා විතක්, විහිංසා විතක්ෙන් මෝහය. ලෝභයෙන් කාම විතක්, කාම විතක්ෙන් ලෝභය. ව්‍යාපාද විතක්ෙන් දේශේ, දේශේ ව්‍යාපාද විතක්ෙන්. පරුසාවාචෝලින් දේශේ, දේශේ පරුසාවාච. එතකොට එහෙනම් හැදිලා තියෙන්නේ මොකද්ද? වම් පැත්තේ තියෙන්නේ දස අකුසලයේ. මැද්දේ තියෙන කොමකපටි සේවනේ හැදිලා තියෙන ලෝභ දෝෂ මොහොත. එතකොට මේකට විරුද්ධ පාරකුත් තියෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට මේකේ අන්න අපි පෙන්නලා දීලා තියෙනවා සම්මා දිට්ඨිය. අන්න මිච්ඡා දිට්ඨියට විරුද්ධ එක සම්මා දිට්ඨිය. අන්න ස්විච් එක මාරු කරනවා වගේ ඔන්න ඔක තමයි මාරු කරන්නේ. ඒක හදාගත්තා නම් අනිත් ඒවා ඔක්කොම ඇදහැරිලා යනවා නේද? එතකොට මෙතන මනසෙන් කියන වැරදි අයින් වෙන සම්මා දිට්ඨි අව්‍යාපාද අනවිජ්ජා අනවිද්‍යාව කියලා සිංහලෙන් කියනවා. මුසාවාදයෙන් වෙන් වෙනවා, පරුසාවාචයෙන් වෙන් වෙනවා, සම්ප්‍රප්ලාපයෙන් වෙන් වෙනවා, කුසුනාවාචයෙන් වෙන් වෙනවා. ඊළඟට පානාතිපාතයෙන් වෙන් වෙනවා, අදත්තාදානයෙන් වෙන් වෙනවා, කාමයේ වරදව ඇසිරීමෙන් වෙන් වෙනවා. වෙන් වෙන්න විතරයි තියෙන්නේ. දැන් එක පුද්ගලෙක් මගෙන් අහනවා, දැන් එයා පානාතිපාතය කරන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මං සතෙකුට කන්න දෙනවාද කියලා. ඒක අයිති නෑ. තථාගතයන් වහන්සේ කාටවත් කන්න දෙන්නේ නෑ නේද? ඒ කියන්නේ අපි කතා කරන්නේ සංස්කාරයන්ගේ නිරෝධය. සතෙකුට කන්න දෙනවනම් ඔයගොල්ලෝ සංස්කාරයක් කරනවා. වෙන් වෙන්න විතරයි තියෙන්නේ. දැන් මේව අතර සම්බන්ධතාවයන් තියෙනවා. සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදේ, සම්මා දිට්ඨියෙන් අනවිජ්ජාව, අනවිජ්ජාවෙන් තමයි අදත්තා දාණයෙන් වෙන්නේ, සම්මා දිට්ඨියෙන් තමයි කාමයේ වරද හැසිරීමෙන් වෙන්නේ. එතකොට එහෙනම් සම්මා දිට්ඨියෙන් අමෝහේ, අව්‍යාපාදයෙන් අදෝසේ, අනවිචාවෙන් අලෝභේ. එතකොට දැන් ඔය පිටකෝපදේශයේ පෙන්නනවා ආර්ය ශ්‍රාණික මාර්ගයේ මේ සම්මා දිට්ඨියත්, ඒ වගේම මේ සම්මා සතියත් කියන දෙක ඇති වෙන්නේ අමෝහ කුසල මූලයෙන් කියලා. ඒක අපි පොඩ්ඩක් බලමු. මොකද සම්මා දිට්ඨිය තියෙන්නේ දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති වෙනවා නම් දුක්ඛේ නිරෝධ වෙනවා නේද? එහෙනම් සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. එහෙනම් ප්‍රඥාව, එහෙනම් අමෝහය. සම්මා සතියෙන් පෙන්නනෝ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අස්තංගෝ. සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. එහෙනම් ප්‍රඥාව, එහෙනම් අමෝහය. එහෙනම් ඒක හරි නේද? ඊළඟට පෙන්නනෝ අලෝභ කුසල මූලයෙන් තමයි මේ සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සමාධිය කියන තුන ඇති වෙනවා. අපි ඒකත් බලමු. සම්මා සංකප්පයේ පෙන්නනවා නික්කම් අව්‍යාපාද ආමේස. නික්කම් කියන්නේ අතහරිනවා නේද? එහෙමනම් ඒක අලෝභය. ඊළඟට සම්මා වායාමයේ පෙන්නනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරිය නාරබති චිත්තං පග්ගං ආති පජා. අපිට ඉපදෙලා නැති ලාමක පාපක අකුසල ධර්මය මොනවද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විසා විතක්ක. ඉතින් ඒවා එපා කියලා කියනවනම් අපිට අලෝභය. දැන් දෙවෙනි විරිය නම් දෙලින්ම තියෙන ලෝභ දෝෂ මොහො එපා කියලා නේද? ඒකත් හරියනවා. ඊළඟට සම්මා සමාධියේ පෙන්නනෝ විවිච්ඡේව කාමේ, විවිච්ඡ අකුසලේ, ධම්මේ, සවිතක්කං, සවිචාරං, විවේකදං, ප්‍රීති සුඛං, ප්‍රථම ධානං, උපසම්පච්ච විහෙරති. කාමයන්ගෙන් අයින් වෙලා, අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතක්ක විචාර. මොනවද විතක්ක විචාර? නික්කම් අව්‍යාපාදාමීස. නික්කම් කියන්නේ අතහරින. එහෙනම් අලෝභය. ඊළඟට පෙන්වන මේ අදෝස කුසල මූලයෙන් තමයි මේ සීල කොට සම්මා වාචා, සම්මා කම්ම, සම්මා ආජීව කියන එක ඇති වෙන්නේ. දැන් එහෙනම් ඕගලන්ට පේනවා මේ වම් පැත්තේ තියෙන්නේ මොකද්ද? දස කුසලය නේද? ඒකට මේක නේද අපි කියුවේ ශ්‍රද්ධාවෙන් ගුව මෙන්න කරන්න ඕනේ කෝසස් 10 පාඨමලාව මෙන්න මේක. විරියෙන් කිව්වා මම මේක පාස් කරගන්නවා කියලා. ඒතර සතියෙන් කිව්වා මම මේකට ප්‍රමාද වෙන්නේ නැහැ පාස් කරගන්න. ඊළඟට සමාධියෙන් කිව්වා මගේ සිත මේකට එක්කව කරගන්න. ප්‍රඥාවෙන් කිව්වා මෙන්න මේකම තමයි කරන්න තියෙන්නේ කියලා නේද? එහෙම කළාම අලෝබදෝ සමෝහ ඒකාරා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මේ සම්බන්ධතාවය. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට අපි ඇවිල්ලා තියෙනවා අලෝබදෝ සමෝහාරා. එහෙනම් අන්න ඒක පවතිනවා. ඒක තමයි උපසමාදිට්ඨානිය කියලා කියන්නේ. මේකෙ තියෙන ශාන්ත ස්වභාවයක්. ඒ කියන්නේ මහා පර්වතයක් හතර දිගෙන් හොලන් අමාගෙන ආවයි කියලා සෙලවෙන්නේ නැහැ නේ. ලෝභයේ පැත්තෙන් ආවත්, දේශයේ පැත්තෙන් ආවත්, මෝහයේ පැත්තෙන් ආවත් සෙලවෙන්නේ. එහෙම නැත්නම් හිතන්න බලන්න ඕගොල්ලෝ ඉන්න බලකොටුවක් ඇතුලේ ඒ බලකොටුව හතුරු තුන් දෙනෙක් රින් ගන්නවද? කවුද රින් ගන්න හැදී? ලෝභයයි, දේශයයි, මෝහයයි. අර දොට්ටපාලේ තුන් දෙනෙක් ඉඳගෙන එක්කෙනෙකුටවත් එන්න දෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට එන්න දුන්නේ නැත්නම් මේ බලකොටුව ඇතුලේ ශාන්ත ස්වභාවයක් තියෙනවා නේ. ආරගුළු ආවන යුද කරන්න වෙනවනේ යුද බටේට නේද? එතකොට ඒක තමයි උපසමාදිට්ඨාන. ඉතින් ඒකෙන් අපි එනවා මේ විමර්ශා සමාධිය කියන එකට. ඒ විමර්ශා සමාධියේ ඔය අනිත්‍යයි දුකයි කියලා එහෙම දැකලා එයා අනුමත කරනවා බොහොම හොඳයි ඔයගොල්ලෝ අර හතුරු තුන් දෙනාට එන්න දීපු නැති එක කියලා. දැන් බලන්න චණ්ඩිය කියම හිටියනම් මොකද්ද කියන්නේ? එයා කියනවා එන්න දෙන්නනේ දෙවනි. ආව නම් මම බලා ගන්නවා කියලා නේ. හැබැයි ඉතින් විමංසාව තියෙනවා නම් එයා දන්නව මං කොහොමද එහෙම කියන්නේ. අර මිනිස්සු යාර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මම මැරලා වැටෙන්න පුළුවන්. මං අනිත්‍යයිනේ නේ. ඉතින් කොහොමද අපිට මේ දුකයි කියන කතාව එහෙම මෙතන එන්නේ? දැන් බලන්න අපි මෙතන මේ දස කුසලයක් ගැන කිව්වනේ නේද? ශ්‍රද්ධාදි මුච්චති කියලා කිව්වේ නේද? එතකොට ඔය දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පාණාතිපාතී කරන එක්කිනාට එයාට තේරෙනවද මරණීය දුකයි කියලා? නෑ නේද? සත්තු මරණවන්නේ යා. ඒතර එහෙනම් පානාතිපාතය කරන එක්කිනාට මරණීය දුකයි කියලා තේරෙන්නේ නෑ. ඒ වගේම අදත්තාදානි කරන එක්කිනාට ජාති දුකයි කියලා තේරෙනවා. නෑ නේද? ඇයි සුක්‍රාණ හොරකම් කරගන්නේ? කමක් නෑ කියලා නෑ හිතන්නේ. එහෙනම් අදත්තාදානි කරනවා නම් ජාති දුකයි කියලා තේරෙනවා. ඒ වගේම තමයි කාමයේ වරදවා හැසිරෙන එක්කිනාට ජරා ව්‍යාධි දුකයි කියලා තේරෙන්නේ. කොහොමද ඕගලන්ට ඒක තේරෙන්නේ? ලෝභ පාර මතකද? ලෝභ දෝෂ මොහ භාවනා උත්පාද සංකත ලක්ෂණය විපරිණාම දුක්ඛතාවේ නේදන්න ජරාව. ඊළඟට ආමෝ අපිට පේනවා ඔය කාමයේ වරදවා හැසිරෙනවා හැම කිව්වහම ඉතින් මේ රෝගී සංඥාවක් මගේ කියලා අරගෙන මේ වට කරකෝලන්නේ ඔක ඇති වෙන්නේ තීකී ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා ආනාතිපාතය කරන එක්කිනාට මරණේ දුකයි කියලා තියෙනවා. අදත්තාදානී කරන එක්කිනාට ජාති දුකයි කියලා තේරෙන්නේ. කාමයේ වරදවා හැසිරෙන එක්කිනාට ජරා ව්‍යාධි දුකයි කියලා තේරෙන්නේ. ওই විදියට මේ දස අකුසලයේම ওই දුක්ඛ 12ට මැප් කරලා පෙන්වන්න පුළුවන්. දැනට ওই තුන මතක තියාගන්න. එතකොට අපි පානාතිපාතේ කරන්නේ නැත්තම් මරණීය දුකයි කියලා පෙන්නේ. අදත්තාදානී කරන්නේ නැත්තම් ජාති දුකයි කියලා පෙන්නේ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්තම් ජරා ව්‍යාධි දුකයි කියලා පේනවා. එහෙනම් දුකයි කියලා එයාට පේනවා. ඉතින් හැබැයි ඕකේ දුකයි කියලා තේරුම් ගන්න නිකම්ම බෑ. දැන් ඕගොල්ලෝ කියනවා නේද පානාතිපාතය කරන්නේ නැහැ කියලා. හැබැයි නිදා ගන්නකොට යකඩ පොල්ල ඇඳ යටින් තියා ගන්නවා නේ. අන්න එහෙම නැති වෙන්න ඕන. ඒ කියන්නේ බහාලු වෙන්න ඕන. අර පොල්ල බිම තියලා තියෙන්න ඕන. අදත්තාදානි කරන්නේ නැහැ කියලා කිව්වට ඒතර කබඩ් එක ලෑස්ති කරලා ඉන්නේ සල්ලි ගෙනහම මහන් ගන්න නේද? දාන්න. තොට ඒකත් නැති වෙන්න. අන්න එහෙම වුණා නම් තමයි මේ දුකයි කියන එක Tamanට වැටහෙන්නේ. ඊට වෙයි විමර්ශා සමාධියට ඉන්න හතුරු දෙන්නේ. මානෙයි අවිද්‍යාව. අන්න ඒක නැති කරගන්න තමයි අපි මේ සබ්බ නිස්සග්ගය කියන එක භාවිතා කරන්නේ. සබ්බ කියන්නේ සියල්ල. මොනවද? රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඔක්කොම එකව බලලා නේ. ඒක නෙමෙයි මේ කියන්නේ ඇහැයි රූපයයි කනයි සද්දයයි. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔන්නේ 12. තථාගතයන් වහන්සේ සියල්ල කියන සූත්‍රයේ පෙන්නනවා කවුරු හරි මේ සියල්ල අතහැරලා වෙන සියල්ල පනවයි කිව්වෝ එයාට ප්‍රශ්නයක් කියවහම උත්තරයක් දී ගන්නත් බැරි වෙනවා කියලා. ඉතින් මේක වැටෙන්නේ ওই සතර සුඛභාගී ධර්මයන් කියලා තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ සබ්බනිස්සග්ගය. ඉතින් මේකට සුඛභාගී ධර්මයන් ඔක්කොම බලන්න ඕන. දැන් බලන්න මේක නවවෙනි කාරණේනේ. එතකොට පළවෙනි ප්‍රතිපදාවේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා. ඒකේ නවවෙනි කාරණේ තිබුණේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවර කරනවා නම් අපි ඇහෙන් රූප බලනවා. නෑ නේද? එතකොට එහෙමනම් විඥාණයට රූපය අල්ලගෙන ඉන්න බැරි වෙනවා. විඥාණේ පළවෙනි ගේ නැති වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රතිපදාවේ තියෙන උතන චත්තාරෝ විද්ධිපාදා කියලා. විද්ධිපාද වඩනවා වේදනාවට ප්‍රතිචාර දක්වන්න දෙන්නේ. එහෙමනම් වේදනාව අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. අනත් විඥාණේ දෙවෙනි ගේත් නැති වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රතිපදාව ඕගොල්ලෝ කරලා නැහැ. උතන තියෙන සප්ත බොජ්ජංගේ. එතකොට ඒකේ උපේක්ඛාව තියෙනවානේ. උපේක්ඛාව නිසා සංඥාවට සලකන්නේ නැහැ. අර වඩු බාසුන් නැහැ. ලීයට සලකන්නේ නැහැ කියුවේ නේද? එතකොට එහෙනම් සංඥාව අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. දැන් විඥාණයේ ගෙවල් තුනක්ම නැති වෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? සංස්කාර අල්ලගෙන විඥාණය ඉන්නේ. ඒක තමයි අපි මෙතෙන්දි නැති කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න. දැන් ඔය බලකොටුවට කිසිම කෙනෙකුට ඉඳ දුන්නේ නැත්තම් පිටින් දැන් ඉතින් රකින්න තියෙන කාගේ සංස්කාරද? බලකොටුව ඇතුලේ ඉන්න අයගේ සංස්කාර නේද? ඉතින් ඕගොල්ලන්ගේ විදුලේ බලු පෙට්ටක් එහෙම තියෙනවා නම් ඕගොල්ලෝ ඒකට උස තාපයක් ගහලා ලොකු ගේට්ටුවක් දාලා මුරකාරයෙක් එහෙම දාලා රකින්නවා නෑ නේද? තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? බලකොටුව ඇතුලේ තියෙන මොනවද? මේ මල මුත්‍රා ගොඩවල් නේද? අසුචි ගොඩවල් නේද? ඉතින් Taman තේරුම් ගත්තාම මෙතනක් තියෙන්නේ අසුචි කියලා. ඒවනම් ඉතින් බලකොටු කඩාගෙන එළියට යනවා. දැන් ඔය රහතන් වහන්සේ කෙනෙකුට කිව්වොත් එහෙම බෙල්ල කපනවා කියලා හා කපන්න කියනවා. දැන් කවුරු හරි බලු පෙට්ටක් කපනවා දැක්කොත් ඕගොල්ලෝ මොකක්වත් කියනවද කියලා? නෑ නේද? ඒක මේක අපි මානෙයි අවිද්‍යාවයි අයින් කරායින් පස්සේ මේකේ රකින්න දෙයක් නෑ. ඉතින් බලකොටු කඩාගෙන එළියට යනවා. ඒක උපේක්ඛා අප්‍රමාණය. ඉතින් ඇයි අපි මෙතන මේ ඇහැයි රූපයයි කනයි සද්දයි එහෙම කියලා කියන්නේ? දැන් අර අපි කිව්ව නේද යකඩ පොල්ල බිම තියලා තියෙන්න ඕනි කියලා. අන්න ඒ වගේ ඔගොල්ලෝ ඇහත් බිම තියලා තියෙන්න ඕනි. මේ අපි ඇහ ලෑස්ති කරගෙන ඉන්නේ බලන්න නේද? කන ලෑස්ති කරගෙන ඉන්නේ අහන්න. එහෙම නැති වෙන්න ඕනි. බිම තියලා තියෙන්න ඕනි. එතකොට ඔබ තවදුරටත් පැහැදිලි කරනවා නම් දැන් ඔගොල්ලෝ කිව්වොත් එහෙම වඩු වාසුන් නැහැ කෙනෙකුට. වාසුන් නැහැ මේ උසියට එළියේ ඉන්න කවුලුවක් හදලා දෙන්නේ කියලා. විත්තිය මොකද යා කරන්නේ? අර යකඩ කෑල්ලක් කරන් ගහනවා නේ විත්තිය කඩ. හැබැයි ඉතින් ඕගොල්ලෝ කඩන හැටි දැක්කා ඊයේ නේද? වම්මික සූත්‍රයේ අර ධාතු කියලා අරගෙන. ඒතකොට මේ කරන්නේ මොකද්ද? මේක අර රූප කොටස අයින් කරනවා. වේදනා කොටස අයින් කරනවා. සංඥා කොටස අයින් කරනවා. සංස්කාර කොටස අයින් කරනවා. අයින් කරාම මේක නිකන් ෆ්‍රේම් එකක් වගේ තියෙන නේද? මේ පොත්ෙන් ගැහුවා ඒක කැඩිලා යනවා. මේ මැද්ද කෑල්ල ඉඳන්නේ මේක අමාරු නේද? එතකොට උපේක්ඛාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. ඉතින් ඊට පස්සේ අපි උපේක්ඛාව පතුරවනවා. අර මෙත්තා පතුරවන්නේ සෑම සත්‍යයකට යන්නේ වාගේ ඒ දකින දකින සෑම වස්තුවක් කෙරෙහි උපේක්ඛාව පවත්වනවා. ඉතින් මේක ටිකක් අමාරුයි වගේ පේනවා නේද? මේක අමාරු නෑ. එක භාවනාවකින් මේ කාරණාවන් හතරක්ම කෙරෙනවා නේද? මොකද සුඛාපටිපදා කිප්පා විඤ්ඤා චතුත්ථ ධාන සතරෙනි සතිපට්ඨානෙ සතරෙනි විහෙරණේ. ඔය හතරම එක භාවනාවෙන් එනවා නම් ලේසියි නේද? මොකද ඒ භාවනාව. මේක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව. කබලින්කාර ආහාරය, රාගසල්ලෙන් කරකෝල, මලමුත්‍රා අසුචිකානෝක විඤ්ඤාණේ බැසගන්න සැලැස්සුව. ඡන්දයෙන් අගද ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්ත බබාවාගේ රූපයක් ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝ මේ කායෙන් ඉනෝ කාලණෑ වාගේ දුකයි. ඒතකොට පළවෙනි පාට උත්තර දෙකයි, ජාතියයි දුක්ඛේ. ওই දුක්ඛේ තමයි අපිට ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශ වෙලා අපි මෝඩයා වාගේ සුඛයි කියලා හිතනවා. අන්න ඒ අවස්ථාව හොඳට මෙනෙහි කරනවා. ඔබ තමයි වැදගත්ම කෑල්ල උතන. එතකොට ඕගොල්ලෝ පාරේ යනකොට යම්කිසි මිනිහෙක් දැකලා සුඛයක් සොම්නසක් ඇති වෙනවා නම් ඊළඟ පාර ඒ මනුස්සයා දිහා බලනකොට එයා එහි හිටපු ඉරියව්වෙන් ඉන්නත් ඕන. ඕලංගේ ඇහැ තිබිච්ච විදිහට තියෙන්නත් ඕන. ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ නේද? අර මනුස්සයා යන්න යනවා හිටියත් එයා ජරාවටපත් වෙනවා. තමන්ගේ ඇහත් ජරාවටපත් වෙනවා. එහෙනම් ඇහැයි රූපයයි කියන දෙක එක්කව කරන්න බෑ. දෙකක් එක්කව කරන්න බැරි නම් මං කොහොමද තුනක් එක්කව කරන්නේ? චක්කු විඥානය වේන්නේ නේද? ඉතින් ඕක තමයි විවේක දස්සී පස්සේසු කියන්නේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා අපි කරන්න බැරි වැඩකට චේතනා කළොත් අපි ලෙඩ වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒ වගේම ඕක කර කර ඉන්නකොට කෑමක් නම් කකා ඉන්නකොට අපේ රසාංකුර යනවා. ඒ නිසා ජරා. ඉස්සර වගේ රසේ නැහැ. ඒක නිසා දෝමනසය. දැන් දෙවෙනි පාට උත්තර දෙකයි ජරාවයි දෝමනසය. අපි ඔක් කරන්න බැරි වැඩකටයි චේතනා කරන්නේ අපි ලෙඩ වෙනු. ඒක නිසා රසීය වගේම ශෝක කරනවා. ලෙඩ හදපු විඥාණය ඒක ලෙඩ විඥානයක්. ඒක මැරිලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒක නිසාම හඬා වැළපීම තියෙනවා. දැන් එතකොට අපි හතරෙනි ධානයට උතෙන් ගෑවිලා තිනවා. දැන් ඉතින් ඕගලන්ට මතකයිනි අපි අර 1 2 3 කියලා ලියාගත්තේ. ඒක කබලින්කාර ආහාරේ දෙක අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. තුනේ ಜಾති ඉඳන් ජරාවට යනවා කියන එක. අපි තුනෙන් පටන් ගන්නවා. දැන් තමන් හොඳට ගන්න ඕනි. හැබැයි මේක නම් විභාගේ පාස් වෙන්න ඕනි. තමන්ගේ ශරීරය ජරා වෙලා නේද තියෙන්නේ කියලා හොඳට බලන්න ඕනි. එතකොට ඒක පාස් වුණොත් අන්න දිග හුස්මක් එනවා. ආච්චිට 100ට මොකද උනේ? ව්‍යාධිය ලෙඩ වුණා මල නේද? මැරෙනව නම් නිත්‍යභාවයක් තියෙනවද? නෑ නේද? එහෙමනම් අර අත්තා ඉඳන් නිත්‍යෙට තියෙන පාලම අඩාගෙන වැටෙනවා. එහෙනම් මං අත්තා කියලා මොකක්ද අල්ලගෙන ඉන්නේ? ඒක කබලින්කාර ආහාරය. එතකොට කලින් භවයේ ශාරීරියක් තිබුණා. ඒකත් එක්ක ජීවත් වෙලා ඉන්න බැරි වෙලා තමයි මේක හදාගත්තේ නේද? එතකොට මේකත් දැන් ජරා වෙලා ඉස්තරහට ව්‍යාධියයි මරණේ මේකත් එක්කත් ඉඳලා. එහෙමනම් රූපය ඇල්ලා විසිකරනෝ විසිකරාම ඕගොල්ල යනවා අරූපයට නේද? ආකාස සංඥායද. ඒක නේද මේ පෙන්නන්නේ. වෙනවද? කාරණා හතරම ආව නේද? සුඛාපටිපදා කිප්පා විඤ්ඤාම අන්න හතරෙනි ධානයට ආව. එතකොට අර 1 2 3 භාවිතා කළා ධම්මානුපස්සනාව. ඒකෙන් සත් රූපය ඇල්ලා විසිකරා සතරෙනි විහෙනි අරූප සමාපත්තිය. ඉතින් දැන් ඕගොල්ලෝ මෙතන වචන පහක් ලියාගත්තා නේ නේද? සද්දා විරි සති සමාධි ප්‍රඥා කියලා නේද? අර සද්දා আদি මුච්චති කියලා එහෙම ගත්තේ නේද? ඉතින් ඒක මතක තියාගන්න පුළුවන්. එතන මෙතනින් එනවා සතරවෙනි සම්‍යක්ප්‍රදාන විරිය කියන එක නේද? ඒතර තමන්ගේ මගපල චිත්තය වුණ කොනා නම් වුණා නංගල පාත්තාගෙන ඉන්න විපුල පාටපත් කරන. ඉතින් මේක මග නතර කරන විරියක් නෙමෙයි. අර සද්දා විරි සති සමාධි ඔක්කොම එකට කැටි කරගෙන නිර්වාණය කරා ගමන් කරන්නා වූ විරිය. නිවනින් පිට දෙයක් ගන්න එපා එතන. කොහොමද ඒක අපි බැලුවේ? දැන් මිනිස්සු කියනවා මේ රූපය. රූපය හොඳම එක මොකක්ද? රූපය නැති කම නේද? දැන් ඔය හෝටල් එහෙම ඇඩ්වර්ටයිස් කරන්නේ. ස්පේසියස් රූම් කියලා. උණ්ඩෝ වගේ ලඟ වෙලා නැමේ පුළුවන් තරම් ඈත් වෙලා එනවා. එහෙමනම් රූපය නැති එක තමයි. ඒ කියන්නේ ආකාස සංඥායතනයේ තමයි රූපය හොඳම එක. එතකොට ආකාස සංඥායතනයේ තියෙනවා වේදනාව. ඒකේ හොඳම එක මොකක්ද? ඒ වේදනාව නැතිකම. ඒ කියන්නේ විඥානංචාත. විඥානංචාතනේ තියෙන වේදනාව ඒකේ හොඳම එක තමයි ඒ වේදනාව ගැන සංඥා මනසිකාරය නැතිකම. ඒක තමයි ආකින්චන්නායතන. ඒකේ තියෙන සංඥාව ඒකේ හොඳම එක තමයි ඒ සංඥාව නැතිකම. නේව සංඥා නා සංඥායතන. ඒකේ තියෙන සංස්කාරය ඒකේ හොඳම එක තමයි ඒ සංස්කාරයන්ගේ නිරෝධය. නිර්වාණයම තමයි හොඳ වෙන්නේ. මග නතර කරන එකක් නෙමෙයි. එතකොට දැන් අපි ඔයගලන්ට පෙන්නවා දස කුසලයයි අරියට මගේ සම්බන්ධ වෙනවා කියලා නේද? ඒක මේ වෙලාවේ භාවනා කරන්න ඕනේ නැහැ. මේ ඔයගලන්ට පස්සේ කාලෙක ඔක භාවනා කරන්න පුළුවන් බොහොම වටිනා ධර්මයක්. දැනට මතක තියාගන්න. එතකොට අපි ආවේ අරියට මගට අලෝබදෝ සමෝහරා. එහෙමනම් ඉතින් ඒක පවතිනවා. ඔබ සමාධිට්ඨානේ නේද? රාග දෝෂ මෝහ ඔබ සමේ. ඉතින් මේක මතක තියාගන්න පුළුවන් නේ අර බලකොටුවේ කතාවෙන් නේද? අර කාටවත් එන්න දුන්නේ නැත්තම් ශාන්ත ස්වභාවයක් තියෙනවා. ඉතින් එතනින් අපි එනවා විමර්ශන සමාධියට. එතන දුකයි කියලා එහෙම දකින්නවා නේද? අර චණ්ඩි ගතිය නැති වෙනවා. කාටවත් කියන්නේ අර චණ්ඩිය කියනනම් කියවන්නේ. එන්න දෙන්නට තිබුණේ කියලා නේද? එහෙම කියන්නේ නැහැ. කොහොමද මෙතන දුකයි කියලා තේරෙන්නේ? පානාතිපාතය කරන පුද්ගලයාට මරණේ දුකයි කියලා තේරෙන්නේ නැහැ කියන්නේ. පානාතිපාතය අපි දැන් කරන්නේ නැති නිසා අන්න මරණේ දුකයි කියලා තේරෙන්නේ. දත්තාදානය කරන්න නැත්තම් ජාති දුකයි කියලා තේරෙනවා. කාමයේ වර්ග හැසිරෙන්නේ නැත්තම් ජරා ව්‍යාධි දුකයි කියලා තේරෙනවා. එහෙනම් දුකයි කියලා තේරෙනවා. ඉතින් අපි කිව්වා අපි ඕක තේරෙන්න නම් අර යකඩ පොල්ල බිම තියලා තියෙන්න ඕනේ. අද යට තිබිලා හරියන්නේ නැහැ කියලා නේද? එතකොට මේ විමර්ශා සමාධියට ඉන්න හතුරු දෙන්නේ මානෙයි අවිද්‍යාවයි. ඒක නැති කරගන්න අපි සබ්බ නිස්සග්ගය කියන එක නේද? එතකොට අපි පෙන්වුවා මෙතන මේ සුඛභාගී ධර්මයන් හතරම බලන්න ඕනේ. පළවෙනි පාරේ තියෙන්නේ මොකද්ද? ඒ ඉන්ද්‍රිය සංවරය නේද? නවවෙනි කාරණාවට. එතකොට ඉන්ද්‍රිය සංවර කරනවා නම් අපි ඇහැ රූප බලන්නේ නැහැ. එතකොට එහෙමනම් අර රූපය අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. විඥාණි පළවෙනිගේ නැති වෙනවා. දෙවෙනි ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඥා මතකද ඒකෙ තිබුණේ චත්තාරෝ විද්ධිපාදා නේද? එතකොට වේදනාවට ප්‍රතිචාර දක්වන්න දෙන්නේ. එවනම් වේදනාව අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. තුන්වෙනි පාර තියෙන සප්ත බොජ්ජංගේ උපේක්ඛාව නිසා සංඥාවට සලකන්නේ. එහෙනම් සංඥාව අල්ලගෙන විඥාණයට ඉන්න බැරි වෙනවා. හතරවෙනි පාර තියෙන සංස්කාර අල්ලගෙන විඥාණේ ඉන්න එක. එතකොට මෙතෙන්දී සංස්කාර අල්ලගෙන විඥාණේ ඉන්නේ නැති වෙන ඒවා තමයි අපි අයින් කරන්නේ. එතකොට දැන් අපි පෙන්වුවා අර බලකොටුවේ කතාවෙන් එතන බලු බෙට්ටක් තියෙනවා නම් අපි ඔක රකින්න යන්නේ නැහැ. තමන්ගේ අර මානියයි අවිද්‍යාවයි ගියාට පස්සේ පේනවා මේකේ රකින්න දෙයක් ඇත්තේ නැහැ. ඇතුළත් එකයි පිටතත් එකයි. එහෙනම් බලකොටු කඩාගෙන එළියට යන උපේක්ඛා අප්‍රමාණ. හොඳයි ඒකයි කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි මේක සාකච්ඡා කරගෙන ඊට පස්සේ භාවනා කරමු.